නිලන්ති කොට්ටච්චි මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජකාරක සභා සභාපතිතුමියනි, කියමනක් තියෙනවා. මා අත ඇති සැරයටිය මට ඕනෑ ලෙස ඕනෑම දිසාවකට මට ඕනෑ ආකාරයකට හැරවිය හැකි. නමුත් එසේ වැනීම අනෙකාගේ නාසය ළඟින් සීමාවන බව මා දත යුතුයි කියලා. මං හිතනවා මේ කියමන සියලු දෙනාටම අදාළ වෙනවා, වගේම ජනමාධ්‍යකරණයේ නියැලෙන සියලු දෙනාට ඉතා අතිශයින් වැදගත් වෙනවා කියලා. නිදහස් අපක්ෂපාතී ජනමාධ්‍යයක් කියලා කියන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදී ගමනක ඒ රට ගමන් කරනවාද කියලා පෙන්වන, මඟ පෙන්වීමක් කරන යම් නියාමකත්වයක් දෙන කුළුණක්. ඒ වගේම අනෙක් අතට කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අපක්ෂපාතී නිදහස් ස්වාධීන මැදහත් ජනමාධ්‍යකරණයක් පැවතීම කියන එක රටකට ඉතාම වැදගත්. හැබැයි වර්තමානයේ වෙනකොට ලංකාවේ අපිට අවදානම් දෙකක් තියෙනවා මේ ජනමාධ්‍ය සම්බන්ධයෙන්. පළවෙනි අවදානම තමයි ජනමාධ්‍ය කෙරෙහි අපි අසීමිත විශ්වාසයක් තැබීම අවදානමක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව වර්තමානයේ වෙනකොට අපි ජීවත් වෙන්නේ ඉතාම අසත්‍ය, වැරදි තොරතුරු සත්‍යාකාරයෙන් හුවා දක්වන ජනමාධ්‍යකරණයක් සමග. ඒ වගේම දෙවැනි අවදානම තමයි ඒ ජනමාධ්‍ය කෙරෙහිම අසීමිත අවිශ්වාසයක් තැබීමත් අද වෙද්දී අවදානමක් බවට පත් වෙලා තියෙනවා. හේතුව වර්තමානයේ අපි තොරතුරු උකහා ගන්නේ, තොරතුරු බෙදා හදාගන්නේ ජනමාධ්‍ය හරහා නිසා. එතකොට මේ නූතන ලෝකයේ ඇතුලේ අපි රටක් විදිහට ලෝකයක් එක්ක අත්වල් බැඳගෙන ඉදිරියට යන්න, ඒ වගේම අවිධිමත් ආකාරයෙන් දැනුම ලබා ගන්න ජනමාධ්‍ය කියන එක ඉතාම වැදගත්. නමුත් මේ අවදානම් දෙකත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. අසීමිත ලෙස විශ්වාසයේ තැබීමක් අවදානමක්, අසීමිත ලෙස අවිශ්වාස කිරීමක් අවදානමක් බවට පත් වෙලා තියෙනවා. කොහොම වුණත් මේ පහුගිය දිනක අපි ආණ්ඩුව විදිහට ගත්ත යම් දේශපාලනික තීරණයක් සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන දෙකක්, රූපවාහිනී නාලිකා දෙකක් මෙන්න මේ විදිහට මේ ප්‍රවෘත්තිය වාර්තා කරලා තිබ්බා. ඉදිරියේදී අඩු වියදමින් සුනිල් අරක්කු දෙන්නයි යන්නේ. ලංකාවම මත්කරන ආණ්ඩුවේ අලුත්ම වැඩේ. මෙහෙම තමයි පැත්ත ගියත් ඇත්ත කියනවා කියලා සමහර මාධ්‍ය ආයතන මේ දේශපාලන තීරණය ජනමාධ්‍ය හරහා වාර්තා කරලා තිබ්බේ. මේකම වෙනත් ආකාරයකින් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් මේ විදිහට වාර්තා කරා. ලංකා සීනි සමාගමෙන් ජනතාවට දෙන ප්‍රමිතිගත නිෂ්පාදනයක් ගැන ඇමති හඳුන්නෙත්තිගෙන් අනාවරණයක්. එතකොට මේ එකම දේශපාලන සිද්ධිය මාධ්‍ය ආයතන දෙකක් රටේ ජනතාවට තොරතුරු ලබා දෙන ආකාරය. එතකොට ජනමාධ්‍යකරණයයි ජඩමාධ්‍යකරණයයි කියන්නේ මොකක්ද, ඒ දෙකේ වෙනස මොකක්ද කියන එක සම්බන්ධයෙන් තේරුම් ගන්න තරම් අනුවණ නොමේරූ ලදරු මනසක් තියෙන මිනිස්සු මේ රටේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. සහ ආණ්ඩුවක් විදිහට අපි කිසිම නොමේරූ ලදරු ආණ්ඩුවක් නෙමෙයි මේ මාධ්‍යකරණයන් දෙකේ තියෙන වෙනස වටහා ගන්න. එතකොට අපි දන්නවා එදත් හිටියා අදත් හිටියා තමන්ගේ ජීවිතය පවා අවදානමකට ලක් කරගෙන මේ මිනිස්සුන්ට ප්‍රශස්ත මාධ්‍යකරණයක සත්‍ය තොරතුරු ලබා දෙන්න මාධ්‍යකරණයේ නියලිච්ච මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ජනමාධ්‍යවේදියා ඝාතනය වෙන්න මාස කිහිපයකට කලින් ප්‍රකාශයක් කරනවා බිය කියන එක මගේ ජීවිතේ ගෑවිලවත් තියෙන වචනයක් නෙමෙයි කියලා. එතකොට මේ මාධ්‍යකරණයේ නියැලෙච්ච මාධ්‍යවේදීන් එදත් හිටියා අදත් ඉන්නවා. අපි ඔවුන්ට ඉතාම ගරුත්වයෙන් ඒ ගෞරවය ලබා දිය යුතුයි. ඒ වගේම තමන්ගේ පෑන, තමන්ගේ කැමරාව, තමන්ගේ පතපොත, පැන්සල මේ ජනතාව යහමගට ගන්න, මේ රට සිස්ටම් එක හරියට හදන්න, මේකේ තියෙන අවුල් ලිහන්න මේවා පාවිච්චි කරන මාධ්‍යවේදීන් එදත් හිටියා, ඒ වගේම අදත් ඉන්නවා. එතකොට අද අපිට ආණ්ඩුව විදිහට විශාල වගකීමක් තියෙනවා මේ ජනමාධ්‍ය ප්‍රශස්ත මට්ටමකට රැගෙනීම සඳහා. එතකොට අපි දන්නවා මේ මාධ්‍යවේදීන් අද වෙනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියේ තියෙන ප්‍රතිපාදන අනුව තමන්ගේ නීත්‍යානුකූල වෘත්තිය කරගෙන යනවා අයිතිවාසිකමක් විදිහට භාෂණයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුල් කරගෙන ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත හරහා තමන්ගේ වෘත්තිය ඉතාම සාර්ථකව කරගෙන යනවා. හැබැයි ඒ වගේම අපි දන්නවා ජනමාධ්‍යවේදීන් තමන්ගේ වෘත්තිය කරගෙන යන්න ඕන සීමාවන් මොනවද කියලත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම අපිට කියලා දෙනවා. ඒතර මහජන ආරක්ෂාව වේවා, ජාතික සංහිඳියාව වේවා, ඒ වගේම අන් සියලු දෙනාගේම නන්වැදෑරුම් නිදහස සහ අයිතිවාසිකම් පිළිබඳව, වාර්ගික හා ආගමික සහයෝගීතාවය පිළිබඳව, මහජන සෞඛ්‍ය, පාර්ලිමේන්තු වරප්‍රසාද, ඒ වගේම අධිකරණයට අපහාස කිරීම. එතකොට මේ සියලුම සීමාවන්හි දිගපළල දැනගෙන තමයි ජනමාධ්‍යවේදීන් තමන්ගේ වෘත්තියෙහි නියැලිය යුතු. නමුත් අපි දන්නවා ඒක ප්‍රායෝගිකව ලෝකයට එනකොට පොළොවට එනකොට ඒක හිම වෙන්නේ නැහැ. දැන් දණ්ඩ නීති සංග්‍රහයෙන් අසභ්‍ය ප්‍රකාශන කරන්න බෑ කියලා පැහැදිලිව කියලා තිබුණාට ඒක හිම වෙන්නේ නැහැ. අපි දකිනවා අසභ්‍ය ප්‍රකාශන මාධ්‍ය හරහා නිකුත් කරනවා. එතකොට ආගමික අපහාසකාරී ආඥා පනතෙන් මේක තහනම් කරලා තිබ්බට, දණ්ඩ නීති සංග්‍රහයෙන් තහනම් කරලා තිබ්බට ඒක හිමම වෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා අපරාධයක වින්දිතයන් විදිහට ළමයි කාන්තාවන් ඉන්නකොට ඒ අයගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අපරාධයක් සිද්ධ වෙච්ච ආකාරය කොහොමද කියලා ජනතාවට කියමින් කතන්දරය ඉතාම හොඳින් නිර්මාණය කරමින් තමයි ජනමාධ්‍ය මේ ප්‍රචාරණ කටයුතු කරන්නේ. එතකොට ඇතැම් අවස්ථාවල අපි දකිනවා වෛරය උසිගන්වන ආකාරයේ පුවත් මේ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙනවා. එතකොට මේවා යම් නියාමනයකට ලක්විය යුතුයි කියන එක ආණ්ඩුව විදිහට අපි අවධානයට ලක් කරලා තියෙනවා. ඇයි මෙහෙම වෙන්න හේතුව? කාරණා දෙකයි. එකක්, ජනමාධ්‍ය පැහැදිලිවම දේශපාලනීකරණය වීම. එතකොට තමන් ආරාධනා කරන යම් යම් අය තමන්ගේ වැඩසටහනට ආවහම ෆ්ලැට් කරලා නැති කරලා චරිතය ඝාතනය කරලා දාන තැනට මාධ්‍ය ආයතන පත්වීම කෙතරම් අනුවේදනීයද? මේක එහෙම වෙන්න හොඳ නැහැ. මේක යම් නියාමනයකට ලක්විය යුතුයි. එතකොට මේ දේශපාලනීකරණය වීම ඇතුලේ තමන්ගේ ප්‍රතිවාදියාගේ මතවාදය දරා ගන්න බැරි නම් ඒ මාධ්‍ය ආයතන තවදුරටත් තමන් ඒ වැඩසටහන් කරලා තේරුමක් නැහැ. එතකොට අපි මේ ගැන අවධානයකට ලක් කළ යුතුයි. අනෙක් කාරණේ තමයි තරඟකාරීත්වය සහ ලාභය. මලසිරුරක් තියෙනවා නම් මලසිරුරෙන් හරි සල්ලි හොයන්න පුළුවන් ක්‍රමේ තමයි හොයන්නේ. සියදිවි නසා ගැනීමක් නම් ඒ සියදිවි නසාගත් ක්‍රමේ මොකක්ද, පාවිච්චි කරපු උපකරණ මොකක්ද කියලා සියල්ල පෙන්වනවා. තව දරුවෙක්ට මේක අත්හදා බලන්න පුළුවන් පහසු ක්‍රමවේද සියල්ල මාධ්‍ය හරහා හෙළිදරව් කරනවා. ඊළඟට නඩුවක් නම් ඒ නඩුව අහලා තීන්දුව දීලා සැකකාරයෝ චූදිතයෝ කරලා අපරාධකාරයෝ කරලා නඩුවම
දීලා
මේක වෙනස් විය යුතුයි. අපි දන්නවා ආණ්ඩුවක් හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඍජු හෝ වක්‍ර නීති පනවලා පාලනය කරන්නම නෙමෙයි. අපි කියන්නේ මේක යම් නියාමනයකට ලක් වෙන්න ඕනේ. අපි ආණ්ඩුව විදිහට මේකට අවධානය යොමු කරලා තියෙනවා. 1981 පත්තර මේ ලංකාවේ බිහි වෙලා අවුරුදු 100ක් ගියාට පස්සේ තමයි පුවත්පත් කතෘවරු 21 දෙනෙක් එකතු වෙලා ආචාර ධර්ම පද්ධතියක් හදන්නේ. හැබැයි ඒක යාවත් කාලීන වෙලා නැහැ. අපි ආණ්ඩුවක් විදිහට අවධානයට ලක් කරලා තියෙනවා මේක කරන්න. ඒ වගේම අපි දන්නවා සමහර ගුවන් විදුලි සංස්ථාව වගේ ගත්තහම අවුරුදු 10-15 රැකියාවේ ස්ථීර නොවෙච්ච වැඩසටහන් අංශයේ නිෂ්පාදන අංශයේ ඉන්නවා සේවයේ නියුතු අය. ඉතින් මේ අය යම් කිසි කනස්සල්ලකින් නම් ඉන්නේ තමන්ගේ වෘත්තීය නිපුණත්වය නිසලෙස පාවිච්චි කරලා යම් කිසි උසස් වීමක් ස්ථීර වීමක් බලාපොරොත්තුෙන් අපි ආණ්ඩුව විදිහට මේ ගැන අවධානය ලක් කරලා තියෙනවා. ඒ වගේම අපි ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන්න අපේ ආණ්ඩුව විදිහට මේ වසරේදී කල්පනා කරලා තියෙනවා. ඒ වගේම ජනමාධ්‍යවේදීන්ට ඇසි දිසි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම හරහා උපාධියක් පශ්චාත් උපාධියක් හදාරනවා නම් රුපියල් ලක්ෂ 2ක මුදල් ප්‍රදානයක්, ඒ වගේම සහතික පාඨමාලාවක් හදාරනවා නම් රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදානය කරන්න ආණ්ඩුව විදිහට දැන් අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒ වගේම විධිමත් අධ්‍යාපනයක් ලබන්න, භාෂා කුසලතාවය දියුණු කරගන්න, ඒ වගේම යාවත් කාලීන වෙච්ච පුහුණු වීම සඳහා අපි ජනමාධ්‍ය පාසල අපේ ආණ්ඩුව යටතේ බිහි කරන්න කල්පනා කරලා තියෙනවා. ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය, ඒ වගේම වෙබ් අඩවි ලියාපදිංචි කිරීම කෙරෙහි අපි විශේෂ අවධානයක් ලක් කරලා තියෙනවා. මේ හරහා අසත්‍ය පුවත් සමාජගත කරන වෙබ් අඩවි යම් නියාමනයකට ලක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ගුවන්විදුලි සංස්ථාව ජාතික වටිනාකමක් සහිත ආයතනයක්.
ගරු මන්ත්‍රීතුමිය කාලය අවසන්.
අවසන් කරනවා නියෝජකාරක සභා සභාපතිතුමියනි. අපි බලාපොරොත්තු වෙනවා මේ ගුවන්විදුලි සංස්ථාවේ තැටිපටි ගබඩාව, ඒ වගේම ගුවන්විදුලි සංස්ථාව සතුව තියෙන වටිනා ගීත පුස්තකාලය වගේම ආරම්භක යුගයේ සිට මේ දක්වා පාවිච්චි කරන සියලුම උපකරණ ඇතුළත් කෞතුක වස්තුන් එකතු කරලා රටේ දරුවන්ට වගේම විදේශිකයන්ටත් අපි මේක කෞතුකාගාරයක් විදිහට ගොඩනගල මේකෙන් යම් ආදායමක් උපය ගන්න ගමන් මේකේ වටිනාකම රටේ ජනතාවට ලෝකයට කියාපාන. එතකොට අපිට යම් වැඩපිළිවෙලක් තියෙනවා, අපිට දැක්මක් තියෙනවා. අපි ජනතාවත් එක්ක මේ අවුරුද්දක කාලය අයවැයෙන් වෙන් කරපු ප්‍රතිපාදනයක ප්‍රශස්ත ජනමාධ්‍යකරණයක් වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් සමග මේ ගමන ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා කියමින් මගේ කතාව අවසන් කරනවා.